ಅಂದರೆ ಸಾಧು. ದೇದಹಾಸ್ ವಿಸಿ ದೇಖವಾಸರೇ ಫಲವಿನಿ ಮಾಸೆ ಕೊಲೊಸ್ಸಿನಿಂದ ಭಾವನಾ ವೆಡಸಟಾನ ಧರ್ಮ ದೇಶನಾಮದ ಸಹಭಾಗಿವೆನ ಶಿಲೋಮ ಪಿನ್ನತೋನ್ ಅಪಿ ದಹಂ ಗೌರವೇನ್ ಬಹುಮಾಗೇ ಕೊಟ್ಟು ಸಲಕನು ಸದ್ಧರ್ಮೇ ಖರ ಯಮು ಎನ ಸಿತ್ ಹರೈಮ ದುರ್ಲಭಾಯಿ ಹಿತಾಯದೇನೆ ಬಹುಮ ಕಲಾತುರಕಿನ್ ಧರ್ಮ ಶ್ರವಣೇ ಕರನ್ನ ಪಿನ್ನತುನೇ ಅಪಿ ಹಿತಲ ಬಲಾಂಡೋನ ದೇಯಕ್ ಅಪಿ ಹೆಮೋಮ ಹಿತಮುದೇ ಅಪಿ ಇಪದುನೇ ಮನುಷ್ಯ ಲೋಕೆ ಕುಮಟದ ಕೇಳ ಹೊಂದಟ ತಮಂಗ್ ಹಿತನ್ನ ತಮಾತುಲಿಮ್ಮ ಎನ ಉತ್ತರ ಹರೀಮ ವೇದಗಾದ್ ತಮಾತುಲಿಂಗ್ ಎನ ಉತ್ತರ ಗುಡಾಕ್ ವೇದಗಾದ್ ಐ ಅಪಿ ಮನುಷ್ಯ ಲೋಕೆ ಇಪದುನೇ ಕೇಳ ಸಾಮಾನ್ಯಂ ಲೋಕೆ ಪ್ರಾಯೋಗಿಕ ಕರಣೆ ವೆಚ್ಚದೇ ದಿಹ ಬಲನು ಕೊಟ್ಟ ಪಿಟ ಮೆಹೆಮಹಿತೆನೋ ಮನುಷ್ಯ ಲೋಕೆ ಅಪಿ ಇಪದುನೆ ಪುಡುವಾಂತರಂ ದೇವಾಲ್ ಈಗನಗಾಣ ಓನದೇ ಎಪಾದೇ ಹೆಮದೇಮಿ ಈಗನಗಾಣು ಇವರ ಯಾಕ್ನತು ಏಕೈಕ ತಾವೈಕ ಅಪಿ ಮನುಷ್ಯ ಲೋಕೆ ಇಪದುನೆ ಪುಡುವಾಂತರಂ ಧನಧಾನ್ಯ ರಸ್ಕರಾಂಡ್ ದೇಪಲ ರಸ್ಕರಾಂಡ್ ಸಾಲ್ಯೇಕ ತುಕರಾಂಡ್ ರಸ್ಸಾವಲ್ ಕರಾಂಡ್ ರಸ್ಸಾವಲ್ ಲತ್ ಪರಮಾರ್ಥೆ ಮುದಲ್ ಮುದಲ್ ಪುಳುವಾಂತರಂಗ ಏಕತುಕರಲ ಪೋಸಾತ್ ಕೆನೆಕ್ವೇನ ಓಯ ಏಕ ಸಾಮಾನ್ಯ ಸಮಾಜ ದಾಕ್ನಟ ಲಭ್ಯ ದೇವಾಲ್ ಮಮ್ಮೇ ಕಿಯಾನೆ ಉತ್ತರ ನೆಮೆ ಇಲಂಗಡ ಸಮಾರಾಯ ಹಿತನೋ ಅಪಿ ಇಪದಿಲಾಯಿಂದೆ ಓ ದೇಶಪಾಲನ ಪಕ್ಷಪಾಠವೇನೆ ಮನತ್ತಂ ದೇಶಪಾಲನೆ ಕರಾಂಡ ತಿಂಗ್ ಹೆಮೈತಲ ಏ ವಾಚ್ಕರ ಕರ ಇನ್ನೋ ಓಯ್ ವಿಧಿಯಟ ಗತ್ತಹಮ ಮನುಷ್ಯಂಗೆ ಜೀವಿತ ವಲಿಂ ಪ್ರಾಯೋಗಿಕವ ದಕಿನ್ನ ಪುಳುವಂ ಅನೇಕಾಕಾರ ಕಾರಣ ತಿಯನೋ ಅಪ್ಪ ಇಪದಿಲ ಇನ್ನಿ ಮೆನ್ನ ಮೇಕಟೈ ವಗೆ ಕೇಳ ಪ್ರಕಟವೆನ ಕಾರಣ ತಿಯನೋ ತಿ ಅತ್ತಟ ಮಾಪಿ ಇಪದುನೆ ಕುಮಕಟದ ಕುಮಕ್ ಸಂದಹಾದ ಇಪದೀಮ ವರದಕ್ಕೇನಕನಮೇ ತಿಯನೆ ಇಪದೀಮ ಉತ್ತರೀತರಾಯ್ ಮನುಸ್ಸತ್ತ ಪಟಿಲಾಭೋ ದುರ್ಲಭೋ ಲೋಕಸ್ಮಿನ್ ಮನುಷ್ಯಕ್ವೆಲ ಇಪದೀಮ ಅತಿಶಯಿಮ ದುರ್ಲಭ ಏನಿ ಸಾಪಿರ ಕಿಯನ್ನು ಬೆಹ ಮೇ ಮನುಷ್ಯಾತ್ಮೆ ವೆದಕ್ಮೆ ಕೇಳ ಮನುಷ್ಯಾತ್ಮೆ ವೆದಗತ್ ನಮ ಕುಮಕ್ ಕರನ್ನಟದ ಕುಮನ ಕರ್ತವ್ಯ ಕಟದ ಅಪಿ ಆವೆ ಕೇಳ ಅಪಿ ಅಪಿಗೆ ಅಹಂಡೋನು ಪಿನ್ವಾತ್ಮೆ ಅಪಿ ವಡಾ ವೆದಗತ್ತು ಕಾರಣೆಯ ಕೊಸ್ಸೆ ಗಮನ್ ಕರ್ಣವಾದ ವಡಾ ಅರ್ಥ ಸಂಪನ್ನ ಕಾರಣೆಯ ಕೊಸ್ಸೆ ಗಮನ್ ಕರ್ಣವಾದ ಅಪಿ ಪರಮಾರ್ಥಯ ಸಿತ ಏಕ ಕಾಟತ್ ವೆದಗತ್ ಭಿಕ್ಷು ಭಿಕ್ಷುನಿ ಉಪಾಸಕ ಉಪಾಸಿಕಾ ಶೀಲು ದಿನಾಟ ಅಪಿ ಕಲ್ಪನಾ ಕಲ ಬಲ್ಮನಿ ಹೆಂಡವ ಐ ಮಮ ಮನುಷ್ಯಕ್ವೆಲ ಜೀವಾತ್ತೇನೆ ಮನುಷ್ಯಕ್ವೆಲ ಇಪದುನೆ ಕುಮನ ಕರ್ತವ್ಯಕ್ ಸದಹಾದ ಸಲ್ಲಿ ಟಿಕ ಗುಡಗಾನ್ ಬಲತಲ ಟಿಕ ಅಗ್ಗಾನ್ ನೀಲತಲ ಟಿಕ ಅಗ್ಗಾನ್ ದೇಶಪಾಲ ಪಕ್ಷಪಾಠ ಗೆನ ಕಥಾಕರ ಕರ ಇನ್ನ ಮುಕುಟದ ඇත්තටම අපි මේ හඹාගෙන යන දේවල් දිහා බැලුවහම පින්නතුනේ තේරුම් යන දෙයක් නොවේද මේව නිකන් පුස් දේවල් පස්සේ හිස් දේවල් පස්සේ තමයි මේ සමාජයේම අපි හැමෝම ගලාගෙන යන්නේ හඹාගෙන යන්නේ කියලා හිතෙන්නේ නැද්ද? හිතනවනේ. ලෝක සම්මතයෙන් ස්වභාවයෙන් අපිට තරංගයක් ඇවිල්ලා තියෙනවා. තරංගයක් දීලා තියෙනවා. ඒ තරංගයට අහු වෙලා තියෙනවා. ඊට පස්සේ ජීවිතයේ පිළිබඳව හොයන්නේ නැහැ. අර ලැබිච්ච තරංගයට දුවනවා. මනුස්සයාගේ ජීවිතෙත් උපමා කරලා තියෙන්නේ අර කැරට් අලේ පෙන්නලා බූරු වගේ වැඩ ගන්නවා වගේනේ. කැරට් අලේට හැමදාම යනවා. කැරට් අලේ හැමදාම ඈතින් තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට මිල මුදල්, ධන ධාන්‍ය, අධ්‍යාපන සහ නිලතල තානාන්තර වත් පොහොසත්කම් ගැන හිතුවහම ඔන්න ඔය වගේ තමයි. හැමදාම කැරට් අලේ ඈතින් තියෙන්නේ. හැමදාම සැපේ ටිකක් ඈතින් තියෙන්නේ. හෙට තියෙන ලබන සුමාන ලබන අවුරුද්දේ තියෙන්නේ. හැමදාම සැනසිල්ල ලබන අවුරුද්දේ. හරියට ජීවිතේ තේරුම් ගන්න තමා තුළින්ම හිතලා කුමට දාවේ, කුමක්ද කරන්නේ, එය සාර්ථකයිද, කුමක් කළ යුතුද, කුමක් සෙවිය යුතුද ආදී වශයෙන් සොයන්න වෙනතුනේ. සොයලා බලන්න. මොලින් නෙමෙයි මේක හොයන්න ඕන හදවතේ. ඔබගේ සවන්ව දේශනාවට ලබා දිය යුත්තේ හදව තමන්ගේ සිත. හිත අපිට වචනයෙන් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඔළුවෙන් ගොඩාක් දේවල් ගැන නිර්මාණ කරන්න පුළුවන්. නමුත් අපිට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. අපේ සිත කොහෙද තියෙන්නේ? ඇත්ත අපේ පරමාර්ථයන් කොහෙද තියෙන්නේ? පරමාර්ථයන් තුළ කුමක්ද ඇත්තේ කියලා බලන්න ඕනේ. ඒක කාටත් සාධාරණ දහමක්. මටත් එහෙමයි, ඔයත්තන්ටත් එහෙමයි. බුද්ධාගමට අනුව වැරදි කියලා දෙයක් ලෝකේ නැහැ. බුද්ධාගමට අනුව හරි කියලා දෙයක්වත් ලෝකේ නැහැ. බුදුදහමේ කියලා දුන්නේ හරි වැරද්ද චේතනාව මත පදනම් වන වගයි. එහෙමනම් හරි දේවල් කරන්නේ, වැරදි දේවල් කරන්නේ කවුද? ඔව්, දකින, හිතන, පතන, චින්තනය කරන මනුස්සයා. යම් යම් ආගම් වල යම් යම් ආගම් හදාගෙන ඒගොල්ලෝ හිතන එක හරි කියලා. ඒ ආගේ සංකල්පනේ. යම් යම් ආගම් වලට ඒ ආගම් වල ඉන්න අය විරුද්ධ වෙනවා. ඒකත් එයාගේ සංකල්පය. පුජ්‍යලයන්ටත් එහෙමයි, ක්‍රියාවන්ටත් එහෙමයි, දකින දේවල් වලටත් එහෙමයි, අහන දේවල් වලටත් එහෙමයි, සිතන දේවල් වලටත් එහෙමයි. පින්වත්නි, තමන්ට හිතුණනම් ඒවා කොටස් කරා බෙදුවා. මොනවද මේ අපි කරන්නේ? ජීවිතේ අනක් පිළිබඳ ඉන්න බලාගෙන ඉන්න එපා පින්වතුනි. යමක් තේරුම් අරගෙන ගමනක් යන්න. අනක් පිළිපැද්දොත් ඒ අන මතක තියෙනකම් විතරයි ඒක යා කරන්නේ. තේරාණි? අනක් පිළිපැද්දොත්. හැබැයි ජීවිතේ තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ හදාගත්තොත් ඒක තමා සදාතනිකවම තමන්ට තමන් සංවේදීව ජීවිතේ තේරුම් අරගෙන කටයුතු කරනවා. ඒ නිසා බුදුදහමෙන් ලබා දෙන්නේ දහමක් මිස අනක් නෙමෙයි. අනිත් ආගම්වල තියෙනවනේ අනපනත් කියන જાති. මෙහි අනපනත් නෑ. ජීවිතේ වටහාගෙන හැදෙන විදිය, තේරුම් අරගෙන හැදෙන විදිය. හැදෙන විදිය කියන්නේ බුද්ධ ආගමට අනුව හැදෙන විදිය නෙමෙයි. තමන්ගේ සුවය පිණිස, සැපේ පිණිස, සුගතිය පිණිස, ශාන්ත භාවය පිණිස, නිර්වාණය පිණිස හැදෙන විදිය. නිර්වාණය බුද්ධාගමේ එකක් නෙමෙයිනේ. නිර්වාණය කියන්නේ විශ්වීය දහමක්. නිර්වාණය කතෝලිකයන්ටත් අයිති, මුස්ලිම් අයටත් අයිති, හින්දු අයටත් අයිති, බෞද්ධයන්ට, සිංහලයන්ටත් අයිති, උඩ රටටත් අයිති, පාත රටටත් අයිති. මේ විශ්වයේ මිනිස්සු සියලු දෙනාම යම් දවසක නැති වෙලා යනවා. ඒත් නිර්වාණය පවතිනවා. ඇයි නිර්වාණය පවතින්නේ? නිර්වාණය හැමදාමත් විවෘතව පවතින, මිනිස්සුන්ට තියෙන්නේ ඒට පාත්‍ර වීම පමණයි. මමත්වයේ කියන රාමුව ගලවලා තියලා ඇඳුම, මමත්වයේ කියන අපේ මේ ඇඳුම නැත්තම් සංකල්පය ගලවලා තියලා අපිට විශ්වය බාරගන්න සූදානම් වෙන්නයි තියෙන්නේ. නිර්වාණය බාරගන්න සූදානම් වෙන්නයි තියෙන්නේ. එහෙමනම් නිවන් අවබෝධ වෙන්නේ නැත්තේ එයා ළඟ සුදුසුකම් නැති නිසා. අතහැරියහම සියල්ල ලැබෙනවා කියලා දන්නේ නැති නිසා. අතහැරියහම සියල්ල ලැබෙනවා කියලා දන්නේ නැති නිසා පුංචි දේවල් අල්ලගෙන ඉන්නවා. මං අද කල්පනා කරනවා, ඉතින් මට තිබුණනේ පුංචි පුංචි දේවල් අල්ලගන්න. ඇයි මං අර අපේ අනිත්‍යාලෝ වගේ මං පුංචි පුංචි දේවල් අල්ලගත්තේ නැති කියලා? ඒකනේ ස්වභාවයනේ. පුංචි පුංචි දේවල් ඇයි අල්ලගත්තේ නැත්තේ? ඒක හරි අසිරිමත්. පුංචි දෙයක්වත් අතහැරෙනවද කැමති නෑ. ගෙදරින් හම්බ වෙන්න තියෙනවා නම් අකර කාලක් හරි අකරයක් හරි හම්බ වෙන්න තියෙනවා, ඕක අතහැරෙන්න කැමති නෑ. තමම්ම ගත්ත මාලවලු ටිකක් තියෙනවා නම් ඕක අතහැරෙනවට කැමති නෑ. ඈ තමන් එල්ලිච්ච මොනවා හරි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඉන්නවා නම් සහසම්බන්ධතා තියෙනවා නම් ඕක අතහැරෙනවට කැමති නෑ. යාළුවෝ අතෑරෙනවට කැමති නෑ. ඇඳුම් පැළඳුම් අතෑරෙනවට කැමති නෑ. ඔය නොයෙකුත් දේවල් තියෙනවා. ඒකට පින්නතුන්ට බැලුවහම තේරෙන්නේ නැද්ද මේ අතහැරීම නිසා ලැබිච්ච දේවල් ටිකක් මිසක් අල්ලගත්ත දේවල් නිසා හම්බ වෙච්ච දේවල් නෙමෙයි. මං ලෝභ ද්වේෂ මෝහ සහගතයි කියලා කාට හරි දැනනවනම් මං දන්නවා කිසිම මිනිස්සෙක් මට උදව් කරන්නේ නැහැ කියලා. ඇත්තට උදව් කරලා වැඩකුත් නැහැනේ. උදව් කරලා වැඩකුත් නැහැ. මොකද ලෝභ දේශ මොහෝ තියෙන තැනකට දුන්නට එච්චර පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහෝ තියෙන රයිත තියෙන මිනිස්සෙකුට ඒක දුන්නට පිනක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි බොහොම අවස්ථාවවල බලලා තියෙනවා මේ යම් යම් මිනිස්සයන්ට මිල මුදලක් හරි දුන්නාම හොඳට බලන්න ඒක නිකන් කාන්දමක් වගේ පැත්තට ඇදලා ගන්නේ. කඩවල මුදලා ආयला හරි ඇදලා අරගෙන ඇටෙත් කඩලා තමයි මෙහෙම එක තියාගන්නේ. මට හිතෙනවා මේ මිනිස්සු මොන තරම් තදින් මේක අල්ලනවද කියලා. ඉතින් ඒ තමයි දුර්වලතා මිනිස්සයන්ගේ. එතකොට දේපල ඉඩ කඩම් ගත්තාම සහෝදර සහෝදරියෝ පව මරාගෙන මැරෙනවා. අර කෑල්ල මේ කෑල්ල අරයට වැඩි මට වැඩි මම ලොක්කා අරයා පොඩ්ඩා මට ඇයි තියෙනවා නොයිකුක් කතන්දර කියනවා. ඉතින් මං හරි සන්තෝෂ වෙනවනේ. මං කිසිම කෙනෙක්ගේ කිසි දෙයක් නඩු හබ කියලා අරගෙන නැහැ. ඉල්ලීම් කළා අරගෙන නැහැ. බලපෑම් කළා අරගෙන නැහැ. රණ්ඩු කළා අරගෙන නැහැ. විශේෂයෙන්ම ඥාතීන්ගෙන් කියන හුන්ගෙන් දත පහක් අරගෙන නැහැ. ඉඩම් කඩන් තියා මොකක්වත් අරගෙන නැහැ. ඒ නිසා හරි සන්තෝෂ වෙනවා. ධර්මය අහලා ධර්මයෙන් සැනසෙන පින්නතුන් ප්‍රතිඋපකාර වශයෙන් දක්වන දේවල් පූජ කරලා තියෙනවා. ඒකත් විශ්වයට කරන පූජාවක්, සද්ධර්මයේ ප්‍රගමණයට කරන පූජාවක් හැටියට අපි සලකනවා. මේ පස් කඳත් අරගෙන ඉතින් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට ඉතින් පස්කන්ධයේ ස්වභාවයක් තියෙනවා. පස්කන්ධට බෙහෙත් දෙන්න ඕන, ආහාර පාන දෙන්න ඕන, එයාව එහාට මෙහාට අරයි යන්න ඕන. මේ පස්කන්ධයේ ස්වභාවය. පස්කන්ධ පංචස්කන්ධය කිව්වත් කමකුත් නැහැ, පස්කන්ධ කිව්වත් කමකුත් නැහැ. මොකද පස්නේ තියෙන පිරළම තියෙන පස්. ඔය ඇවිදින්නේ කොහොමද? පස් ගොඩක්. පස් ගොඩක් හැමතැනම අරගෙන ඇවිදින්නේ. දැන් මේක ඇතුලේ දැන් මමෙක් ඉන්නවනම් එයා පුදුම කරදර දෙනවා ඇති ඔබට. අපි දැකලා තියෙනවා පින්නතුනේ, ගෙවල් වල ඇති කරපු ලේන් කූඩු, ගිරා කූඩු වගේම අපි දැකලා තියෙනවා. අපි ගෙවල් වලත් තිබිලා තියෙනවා. දඬු ලේන් කූඩු තිබිලා තියෙනවා, ගිරව් කූඩු තිබිලා තියෙනවා. කාගේ කාගේ ගෙවල් වල එහෙම තිබිලා ඇතිනේ. ඉන්නකන් ඒක ඇතුලේ ලොකු සද්දයක් ඇහෙනවා. උට කන්න දෙන්න ඕන, බලන්න ඕන, පිරිසිදු කරන්න ඕන, වතුර දෙන්න ඕන, නොයෙකුත් දේවල් අපි කළානේ. හැබැයි ඔහොම ඉඳලා අපි දැකලා තියෙනවා ඔය කූඩුවේ ඉන්න සතා එක්ක ගියා. කවුරු හරි දොර ඇරලා අමතක වෙලා වහන්න එක්ක ගියා. එහෙම නැත්තම් මිය ගියා, නැති වුණා, එක්ක නැත්තම් සතෙක් හරි ඇල්ලුවා, මොනවා හරි සිද්ධියක් වෙලා කොහොම හරි කූඩුව හිස් වෙනවා. බලන්න අර හිස් කූඩුව දිහා. කෙනෙක් ඉදි තිබුණු කූඩුවයි කෙනෙක් නැතුව තියෙන කූඩුවයි දිහා බලන්න ඕන ගිහිල්ලා. ඒක ඇතුලේ මුකුත්ම සද්ද නැහැ. හරිම නිශ්චලයි. සංසුන්. පැහැදිලිනේ? ඒක හරිම නිශ්චලයි. ඒක හරිම සංසුන්. ආන්න ඒ වගේ තමයි පින්නතුනි මමත්වය, දුරලූ සිතේ ස්වභාවය හිස්කූඩුවක් වගේ. ඒක ඇතුලේ දඟලන්න කෙනෙක් නෑ, දඟලන්න කෙනෙක් නෑ. දඟලන්න කෙනෙක් නෑ පින්නතුනි. බලන්න ඔබේ සිතත් හිස් කූඩුවක් කරගන්න. කියන්නේ කූඩුව කියන්නේ මේ ශරීර පංචස්කන්ධයේ තියෙනවා. ඇතුලේ අර ගිරවක් නැහැ. කූඩුව තියෙනවා. කූඩුව කාටත් තේනවා. කූඩුව ඇතුළට මොනවා හරි කවුරු හරි දැම්මත් එයා කෑ ගහන්නේ නැහැ. මට එපා කියලා කෑ ගහන එකක් නැත් දැන් නැහැ. කූඩුවෙන් යමක් ගත්තත් කෑ ගහන්නේ කුත් නැහැ. පින්නතුනේ බුදුවරුන්ගේ පිළිගැනීම එහෙමයි. බුදුවරුන්ට ගොඩාක් දේවල් පූජ කළා. බුදුවරුන්ගේ ගොඩාක් දේවල් සමහරේ මිනිස්සු ගත්තා. සිවුරු පිරිකර පවා හොරකම් කරගත්තා. ඒ හැම දෙයක් දිහාම බැලුවේ නිශ්චල තැනක ඉඳලා බුදුවරු රහතන් වහන්සේලා. දැන් මේව චින්තනයට අරගෙන ක්‍රියා කරන්න නෙමෙයි පින්නතුන්ට කියන්නේ. චින්තනයෙන් ක්‍රියා කරන්න නෙමෙයි තියෙන්නේ, ආධ්‍යාත්මය එතෙන්ට ගෙනියන්න තියෙන්නේ. දැන් සමහර අය මේ බාහිරින් අරගෙන ඊ ඔක්කොම කරන්න හදන්නේ මේ තියෙන මේ සල්ලි මිල මුදල් සහ දේපලත් එක්ක තමයි ධර්මයේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒක තමයි ලංකාවේ තියෙන දකින්නට ලැබෙන ලොකුම මෝඩකම. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ සල්ලි වලින්. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ කනබුන එකෙන්. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ යාන වාහනෙන්, ඉඩකඩම් වලින්, ගෙවල් දොරවල් වලින් මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. එහෙම නේද තේරුම් අරගෙන තියෙන විදිය? ඒක හරීම මේ අඥානකමේ තියෙන ප්‍රකට වෙන ලක්ෂණයක්. මධ්‍යම ප්‍රතිපදාවක් කියලා එකක් හදන්න බෑ සල්ලි වල. මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න බෑ නිදාගන්න ඇඳින්. මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න බෑ ගේ දොරෙන්. මධ්‍යම ප්‍රතිපදාවක් හදන්න බෑ කනබුන එකෙන්. ඒක හරිම පිස්සුවක්. දැන් ඒ කාලේ තිබුණා මේ මධ්‍යම ප්‍රතිපදාවල් ඔහොම හදාගත්ත නිගණ්ඨ දහම් තිබුණා. ඒගොල්ලෝ කන්නේ අතින් අහුරයි ඔන්න ඔය වගේ තිබුණා. දෙකයි හැන්දයි ඔහොමයි කන්න තිබුණා. ඉන්නේ මේ වගේ අඩියක් උසට වඩා වාඩි වෙන්නේ ඔය වගේ දේවල් තිබුණා. එහෙම තමයි මධ්‍යම ප්‍රතිපදාව ඒගොල්ලෝ හදාගත්තේ. ගියෝ වාඩියන එක අඩිහා දෙකමාරක් උස නම් මේගොල්ලෝ අඩිය එකයි කාලක් උස එකක් තමයි ඔන්න භාවිතා කරන්නේ. එහෙම ප්‍රතිපදා අනුගමනය කරන්න යන්න එපා. දිත්වේකට නොඇලෙන්න කියලා බුදු කෙනෙක් මතක් කරේ දිත්වේන් එහා තවත් දෙයක් ඉතුරු නොවන නිසා. දැන් රේල් පීලි දෙක අයින් කරොත් කෝච්චියට යන්න තියෙන පාරක් තියෙනවද? එතකොට පාරක් නැති වෙනවනේ. කෝච්චිය යන රේල් පීලි දෙකේ අපි මිනිස්සයා යන්නෙත් ඒකේ. මිනිස්සයා ගමන් කරන්නේ රේල් පීලි දෙක වගේ දිත්තේ ගමන් කරන්නේ. බලන්න කොහේ හරි අන්තයක හිර වෙලා ඇති. එක අන්තයක හිර වෙනකොට අනිත් අන්තයේ තමන්ගේ රෝදේ පීල්ල හිටිනවා. අපිට එකාන්තයක් ගන්න බෑ අනිත් අන්තයේ සම්බන්ධ වෙන්නේ නැතුව. ඇලෙන්න බෑ ගැටෙන්නේ නැති සිටිවිලි නැතුව. ඒ නිසා ඔය ආදරය දක්වන එහෙ මේ කරන අය ඉන්නව නේද? හරි භයානකයි. ඒගොල්ලෝ ඒ ඇලෙන තරමට මේගොල්ලෝ ළඟ වෛරයක් තියෙනවා හිතේ. ඒක මතුවෙච්ච නැති හින්දා අපි හිතනවා ඒක විතරයි තිබුණේ කියලා. නෑ නෑ, ඇලුනා නම් වෛරෙත් ඒ තරමටම තියෙනවා. ක්‍රෝධෙත් තියෙනවා. ඒකනේ ඔය ආදරේ වැඩි වුණාම අර බෑග් වල දාලා පිටකොටුවේ තියලා යන්නේ. ඒ වැඩි වෙලා. ඒක නිසා වැඩිපුර දේවල් ඒවා ගන්න යන්න එපා. ඒවා උපාදිනේනවටත් කැමති නෑ, ඒවා ලැබෙනවටත් කැමති නෑ. ඒවයි අවුල් ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ප්‍රේමතෝ ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ කියකේ බුදුවදන් වල කියලා දෙන්නේ ඕවා වෙනවා තමයි. ඒ නිසා ඒවා පස්සේ හඹාගෙන යන්න එපා. කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා. ඒවා ගැනෙන්නේ ලෝකාශ්වාදය කියන ඝණයට. ලෝකාශ්වාදය එය නුවණින් පරිහරණය කරන්න. ගිනි පන්දමක් අතේ අරන් යනවා කියලා හිතාගෙන බුදුහාමුදුරුවෝ උපමා කළානේ. මේ ලෞකික ලෝකයේ අතට ගැනීම පන්දමක් අතේ අරන් යනවා වගේ වැඩක් කියලා. ඔයත්තු පන්දම් අරන් ගිහිල්ලා තියෙනවද? අපි නම් ඉතින් පන්දම් අරන් ගිහිල්ලා තියෙනවා. ඔය කොලාතු වලින් හදාගන්න පන්දමක් අරගෙන යනකොට හරි පරිස්සමට යන්න ඕන. මොකද හැම තිස්සෙම අර පන්දමේ දැලි ඇඟට එනවා. ඇඟට එනකොට ඇවිල්ලා පිච්චෙනවා. තමම දන්නේ ඇඳුමත් ගිනි ගන්නවා සමහරලාට. එතකොට සැලකිල්ලෙන් භාවිතා කරන්න ඕන දෙයක්. ගින්දර වගේ නැතුව බැරි නිසා පන්දම ගන්නවා. හැබැයි සැලකිල්ලෙන් භාවිතා කරන්න ඕන. නැතුව බැරි නිසා සමාජයේ ආශ්‍රය කරනවා. පන්දම වගේ හරි පරිස්සම් වෙන්න ඕන. කොහෙන් ගිනි දැලියෙවිද දන්නේ නැහැ. පරිස්සම් වෙන්න ඕන. මේක මටත් සාධාරණයි, පින්නතුන්ටත් සාධාරණයි, කාටත් සාධාරණයි. මේ සමාජ ආශ්‍රයේ සහ පැවැත්මේ ස්වභාවය නුවණින් කටයුතු කිරීම. මෙන්න මේ දේවල් පිළිබඳව හාත්පසම සියලු සංස්කාරකයන් පිළිබඳවම මනා නුවණක් අවදියක් ඇති කර ගන්නවා. හිත පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගන්නවා. සමාජය පිළිබඳව මනා අවබෝධයක්, ලෝකය පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගන්නවා. අන්න එවිට තමයි අපි ජීවිතයේ සොයාගිය පිරිසක් බවට පත් වෙන්නේ. ඒකට කියනවා ආත්ම ගවේෂණය. ආත්ම ගවේෂණය කරපු කෙනෙකුට සියල්ල අවබෝධයි. පෙනුතුනි මම මහාන වුණු අලුත නොයෙකුත් ප්‍රශ්න හදලා ප්‍රශ්නාර්ථයක් කරලා ඒ ප්‍රශ්නාර්ථයට මම උත්තර හොයනවා තනියෙන්. එක දවසක් මම ගත්තා ජීවිතය යනු කවරක්ද කුමක්ද කියන ප්‍රශ්නාර්ථය ආවා. ආපු ගමන් ඕක ලියාගත්තා. ඉතින් වෙනදනම් සමහරලාට පැම්පාසු වෙන්න ළිඳ ළඟට ගිහිල්ලා එනකොට ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙලා ඒ ටිකට. ඉතින් පින්නතුනි මම මේක දැන් දවස් දෙකක් බලනවා, තුනක් බලනවා, හතරක් බලනවා, පහක් බලනවා, සතියක් එකක් බැලුව උත්තරයක් නැහැ. උත්තරයක් එන්නේ ප්‍රශ්නෙක. මේ ප්‍රශ්නෙම නිසා මේක බල්ල ඉවර කරන්න බැරි වෙයි කියලා මේකත් අතරතුර බලනවා කියලා කල්පනා කරගෙන ඊට පස්සේ තව තව ප්‍රශ්න අරගෙන සොයනවා. එහෙම හොයලා අවසානයේ උත්තරේ හම්බ වුණා. ඒ උත්තරෙත් කියන්න පුළුවන් පින්නතුන්ට. හැබැයි ඔබම එක හොයලා උත්තරේ හොයා ගන්නකොට තමයි ඒකේ වටිනාකම දැනෙන්නේ. අපි අපේ පෙනුතුන්ගෙන් බලාපොරොත්තු වුණා ගොඩාක් වෙලාවට මේ ධර්මය මෙතනින් අහලා පස්සේ විවේක වෙලාවන්වල ධර්මය පරිශ්‍රණය කරලා ජීවිතේ තේරුම් ගනීවි කියලා. නමුත් එහෙම පාටක් නැහැ. ඒ නිසා දැන් අපි තේරුම් අරගෙන තියෙනවා මේ ගිහි ජීවිතේ ගත කරන අයට අපි කරපු ක්‍රියාවලිය කරන්න බෑ කියලා. කියන්නේ වෙනම ගිහිල්ලා ධර්ම පරිශ්‍රණයක යෙදෙන්නේ මේ වෙලාවම තමයි දේශනාවටත් පරේක්ෂණයටත් ගවේෂණයටත් යොදා ගන්න තියෙන්නේ කියලා. ඒ නිසා පින්නතුන් හැම මොහොතකම දේශනාව පරේක්ෂණාත්මකව ගවේෂණාත්මකව සාගෙන ඉන්න ඒක තමයි වැදගත් වෙන්නේ. පරේක්ෂණාත්මකව ගවේෂණාත්මකව සම විටම ඉන්න. අපේ ඔය ගම්මානවල එහෙම ඉස්සර බණ බඳු වල දැක්කා මේ එක්කෙනෙක් ඉන්නෝ සාමිනාසයට ආසන්නවම මිනිස්සේ එහෙයියා කියලා කෙනෙක්. මේ පළාත්වලත් ඉස්සර ඉන්නේද නේද එහෙයියා? එහෙමයි සාමිනාස කියන එක තමයි තියෙන්නේ. දේවදත්ත බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා. ඒක හොඳයි නේද පින්වත්? එහෙමයි ස්වාමිනාස. ඒ මිනිස්ස නිදිමත ඒ කියන්නේ. ඔව් එහෙමයි ස්වාමිනාස කියනවා. ඊට පස්සේ දකුණු පළාත තව තියෙන දෙයක් තමයි බුදුහාමුදුරුවෝ කියන වචනය කොයි බහරි තැනකදී භාවිතා කරපු ගමම සාදුනාදයක් දෙනවා. පින්වත්නේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා සාදු. බුදුහාමුදුරු කියන කියවු නෑ සාදු කියන. ඉතින් ඒක නිසා මේ හරි හරි වාගේ දකුණේ තියෙන දෙයක් ඕක විශේෂයෙන් සාදු කියනවා. විචාරශීලී බුද්ධයක් නැති හේයෝ විචාරශීලී බුද්ධයක් නැති සාසුනාද දෙන්නෝ සිටිනවා. ඉතින් ඒ නිසා ඔබ ජීවිතය අවබෝධ කරගන්න ඔබ කාගේවත් ජීවිතයක් කාගේවත් දහමක් නෙමෙයි ඔබ අවබෝධ කරගන්නේ ඔබේම සිත. ඔබට සැනසිලි දායකද ඔබේ සිත ඔබට සැනසිලි දායකද? ඔව්. ආයෙනම් කමක් නැහැ හොමි. සැනසිලි දායක නැති ප්‍රශ්න ටිකක් තියෙනවා. ආ අන්න ඒ ටික අරගන්න එළියට. අරගෙන ඒ ටික ධර්මයේ සමග සසඳා සම්බන්ධ කරගෙන ධර්මයේ නැමැති ඖෂධය භාවිතා කරලා අන්නේ ප්‍රශ්න ටික අන්නේ ලෙඩ ටික සනීප කරගන්න. දැන් ගැටලු නැති ටිකද මේ ධර්මයේ හමුවට ගෙනියන්න ඕන ගැටලු ටික. දැන් දොස්තර මහත්තයාගේ ළඟට යන්නේ සනීප ටික පෙන්වන්න නෙමෙයි අසනීප ටික පෙන්වන්නනේ. අසනීප ලිස්ට් එක තමයි අපි ලියාගෙන යන්නේ. එහෙමනම් ධර්මයට ගේන්න ඕන තමන් අසනීප ටික අරගෙන ධර්මයේ එක සසඳන්න ඕන ගලපන්න ඕන. පෙර බුදුවරු කලේ කොහොමද පෙර රහතුන් කලේ කොහොමද ආදී වශයෙන් බලන්න ඕන. සමාජ ආශ්‍රයේදී මිනිස්සු ආශ්‍රය කරන විදිය පිළිබඳව මට ලොකු ගැටලු තිබුණා. ඉතින් ඒ ගැටලු ගොඩාක් විසඳ ගන්න පුළුවන්කම ලැබුණේ 550 ජාතක පොතේ. ඒක සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සු ගේ චරිතයන් සත්වයෝ මිනිස්සයෝ මුල් කරගෙන කියලා දෙනවා. ඊට පස්සේ බෝසත්වරු අනුගමනය කළේ මොන පිළිවෙතද කියලා තේරුම් අරගෙන සමහර වෙලාවට බෝසතාණන් වහන්සේට ඒ තැන්වලදී වැරදුනා කියලා පෙන්නනවා. එතකොට අපි ඒ දේ කරන්න හොඳ නැහැ. එතකොට බෝසතාණන් වහන්සේ මේකෙන් ජයගත්තා කියලා පෙන්නනවා. එතකොට අපි ඒක කරන්න ඕන. අන්න එහෙමයි ගන්න ඕනේ. එහෙම නැතුව හැම එකම කරන්න හොඳ නැහැ. කොතරම් ගුණ කළත් දුදනෝන ඇති යහපත් කියන වගේ දේවල් අපි ඉගෙන ගන්න ඒකෙන්. මාර්ගයේ පෙන්වූ ඇතාගේ දල දෙක ගලව ගන්නවා දේවදත්ත නේද කාත්මයකදී. ඉතින් අර ඒ වගේ තමයි. කැලේ අතර මං උණු දේවදත්ත අනේ ගෙනල්ල ඉවර වෙලා නගරෙට දාන නගරෙට ගෙනල්ල දැම්මට පස්සේ කල්පනා කළා මේ මූගේ දල දෙක ගලව ගත්තනම් මට දැනන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. අනේ මූව ගලවල මේව කළා දල දෙකක් ගන්න. ඒක තමයි දුදුනුන්ගේ ස්වභාවය. කොතරම් ගුණ කළත් දුදුනෝ නොඇති යහපත්. ඒ වුණාට බෝසත්වරුන්ට මහා කරුණාවක් නේ තියෙන්නේ. ඒ කරුණාව නිසා මහා පුදුම ජීවිතේ මේ දුකකටපත් වෙනවා. අපිත් මිනිස්සුන්ට බණ කියන්න ගිහිල්ලා අනුශාසනා කරන්න ගිහිල්ලා සමහරවිට බැනුම් අහන්නේ ඒකයි. මොකද අපිට මොන දෙයක් ලබන්නටද මේ ධර්මයක් කියලා දෙන්නේ? ධර්මයක් කියලා දෙන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් ඔබේ හිත නිවා ගන්න සැනසීමක් ලබා ගන්න මිසක් මේ මට දෘෂ්ටියක් දෙන්න ආගමක් හදන්න ගෝත්‍රයක් හදන්න කණ්ඩායමක් හදන්න මට උවමනා නැහැ. කණ්ඩායම් හදාගත්තු උදවිය හිතනවා අපි කණ්ඩායම් හදනවා කියලා. අපිට කණ්ඩායම් හදන්න ඕනේ එකෙක් හරි අහනවා නම් කියනවා නැත්තම් අපි විවේක සුවයෙන් සැතපී වාසය කරන්න පුළුවන්. නැත්තම් විවේක සුවයෙන් පාඩුවේ නිශ්චලව වාසය කරන්න පුළුවන්. නිසා අපිට මේ කාටවත් මේ ධර්මය කියා දෙන්න අවබෝධ කරවන්න මගේ කියලා දර්ශනයක් තියෙනවා ආනන්ද හාමුදුරන්ගේ දර්ශනයක් තියෙනවා එහෙම එකක් නැහැ. තියෙන දර්ශනේ හලාගත් එක මිසක් ආයි අලුත් දර්ශන ගත්තේ නැහැ. ඒකම තමයි වැත්තන්ටත් දෙන්නේ තියෙන දර්ශනේ හලා ගන්න. එතකොට
සම්මාදිට්ඨික වෙනවා.
තමන් ළඟ දර්ශනයක් තියෙනවා නම් එයා සම්මාදිට්ඨික නෙමෙයි. තමන්ට දේශපාලන දර්ශනයක් තියෙනවා නම්, ආගමික දර්ශනයක් තියෙනවා නම්, ගෝත්‍රික දර්ශනයක් තියෙනවා නම් ඔබ සම්මාදිට්ඨික නෑ. සම්මාදිට්ඨික කියන එකේ අදහස වෙන්නේම දර්ශනයක් නෑ. මොනම දර්ශනයක්වත් නෑ. දැන් ඔයගොල්ලෝ දර්ශනයක් තියෙන අයනේ. ඔව්. දර්ශනයක් නෑ කියන එක වෙන්න බෑ. දර්ශනයක් තියෙන්න ඕන. එහෙම නේද? එහෙම තමයි හිතන්නේ. දර්ශනයක් නෑ කියන්නේ කොහොමද? දර්ශනයක් නැතුව ඉන්න පුළුවන්ද මිනිස්සුන්ට? නෑ, දර්ශනයක් තියෙන්න ඕන. බුද්ධ දර්ශනය. මන් දන්නේ නෑ ඔය ඇත්තන්ට ඕන දර්ශනයක් තියාගන්න. මට නම් දර්ශනයක් නෑ. දර්ශනයක් නෑ කියන අදහස් එන්නේ. දර්ශනයක් ඕනේ. දර්ශනයක් ඕන යමක් කරන්න, යමක් ලබන්න, යමක් හඹා යන්න, අර වගේ ලෝකේ අල්ලගන්න නේද? දර්ශනයක් ඕන ඒවටනේ. අතහරින්න පස්සේ මොන දර්ශනයක්ද තියෙන්නේ? සම්මයක් දර්ශනය. මොකද සම්මයක් දර්ශනය කියන්නේ? දර්ශනයක් නෑ. මොනම දර්ශනයක්වත් නෑ. මේක පිළිගන්නකම් ලෝකෙට නිවන් දකින්න පුළුවන් ඇයිද? නෑ, දර්ශනයක් ඕනමයි කියයි. ඇයි? මොකෝ දර්ශනනේ පුරුදු වෙලා තියෙන්නේ. දර්ශන පුරුදු වෙලා තියෙන, දර්ශන උත්තුංග කොට සලකනවා. දර්ශනය කියන්නේ වැදගත් දෙයක් කියලා හිතනවා. දාර්ශනිකය කියන්නේ හරි වැදගත් කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. හැමෝටම දර්ශනයක් තියෙනවායි කියලා හිතනවා. දර්ශනයක් අත්‍යවශ්‍යයි කියලා හිතාගෙන ඉන්න ලෝකය. දර්ශනයක් නෑ. මට කිසිම සංකල්පයක් නෑ. දේශපාලන සංකල්ප නෑ, ආගමික සංකල්ප නෑ, ධර්මදේශනා සංකල්ප නෑ, සංස්කෘතික සංකල්ප නෑ, රටවල් අත් පිළිබඳව සංකල්ප නෑ. මම පිළිබඳව මට සංකල්පයකුත් නෑ. මම උගතෙක්ද ලොක්කෙක්ද? දුප්පත් කෙනෙක්ද පොහොසත් කෙනෙක්ද? උගත්ද නූගත්ද? ඉතින් මන් දිහා බලාගෙන ඉන්න ඇට හොඳටම පේනවා ඇති. ඒක වෙලාවකට පොඩි ළමයෙක් වගේ, තව වෙලාවකට ඩිගස්සරයි, තව වෙලාවකට හරිෂෝ, තව වෙලාවකට හරි පණ්ඩිතයි, තව වෙලාවක පට්ට මෝඩයි. ඇයි? මං ඒ එකක්වත් අල්ලගෙන නැහනේ. එක වෙලාවකට මම මෝඩෙක් වෙනවා, එක වෙලාවක මම පුංචි ළමයෙක් වගේ වෙනවා, තව වෙලාවක ඉතාලම ආලෝක යකා වගේ වෙනවා, තව වෙලාවකට අතිශයින්ම පණ්ඩිතයෙක් වෙනවා. ඉතින් ඒක නිසා සමහර අය මන් දිහා බලාගෙන කියනවා ආනන්ද හැමදෙරු රඟපානවා කියලා. ඒ එකකවත් මම නැහැ. දැන් මේ දේශනාව ඇතුළෙත් මම නැහැ. ඉතින් ඒ ඇත්තට පේන විදිය. ජල දහරාවක් කියලා කියන්නේ ඕනම වංගුවකින් හැරෙන්න පුළුවන් නම්‍යශීලී දෙයක්, නම්‍යශීලී තියෙන දෙයක්. ඒක එහෙම නෙනේ. ඕනම ජල ධාරාවක් ඕනම තැනකින් කඩා හැලෙන්න පුළුවන්, ඕනම වංගුවකින් හැරිලා පෙරලිලා කැරකිලා යන්න පුළුවන් එකක් තමයි ජල ධාරාවක් කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කර මහණෙනි දිය ධාරාවක් වගේ වෙන්නේ. ලස්සන ගලාගෙන යනවා. ඇති දේ පිළිබඳව නැති දේ පිළිබඳව තැවුලක් නැහැ, ගලා යන්න. ඔබටයි මුළු විශ්වයම. ඔබයි හැම තැනම පරිවර්තනය වෙන්නේ. ඔබ විශ්වාසිකයෙක්. ඒ නිසා හැමතැනම ගලාගෙන යන්න, හමා යන්න. වලාකුලක් වගේ දිසාවක් නැහැ. ඉතින් ඉලක්ක ගන්න කියනවා. පෝසත් වෙච්ච මිනිස්සු, පෝසත් දුප්පත් කමෙන් බැටකාපු මිනිස්සු පෝසත් වෙන්න බලනවා. බලේ නැති නිසා බැටකාපු මිනිස්සු බලවත් වෙන්න බලනවා. ලස්සන නැති මිනිස්සු ලස්සන වෙන්න බලනවා, ප්‍රසිද්ධ නැති මිනිස්සු ප්‍රසිද්ධ වෙන්න බලනවා. එක එක දේවල් නැති දේවල්නේ හැමදේම අගේ වෙන්නේ. කොළඹ හතේ ඉන්න මිනිස්සු ගමක ගෙයක් හදාගෙන ඉන්න බලනවා, ගමේ ඉන්න මිනිස්සු කොළඹ හතට එන්න බලනවා, යාන වාහන අත හිටපු මිනිස්සු සරල ජීවිත ගත කරන්න බලනවා, ලොකු වාහන පාවිච්චි කරලා ඇති වුණාම පරණ වාහනවල යනවා, පරණ වාහනවල ගිනිච්ච මිනිස්සු ටිකක් ලොකු වාහනයක යන්න හිතනවා. ඒ හැටි පිනුතුනේ. නැති දේ තමයි මනසට අගේ, දුක් විඳපු දේ තමයි අගේ. ඒක තමයි ලෝක ස්වභාවයේ ලක්ෂණය පිනුතුනේ. ඒ එක තැනකවත් අපි නොසිටිය යුතුයි. සියල්ල අවබෝධ කරගත්තට පස්සේ සිටින්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. පින්නතුනි එයාට පොඩි තැනක් තින්න පුළුවන්, ලොකු තැනක් තින්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ස්වභාවය එකයි, ගල් තලාවක ගහක් මුල සැතපෙන්නත් පුළුවන්. රජ මාලිගයේ රජබුදුන් රත්තරම් පාත්‍රයේ වළඳන්නත් පුළුවන්, රත්තරන් හැන්දෙන් වළඳන්නත් පුළුවන්. ඇයි එහෙම බේද හදාගන්න හොඳ නෑ පින්නතුනි. මම හදලා තියෙන්නේ එහෙමයි. මේම ප්‍රාර්ථනා කරන්න පින්නතුන්, නැති වෙන සියල්ල නැති වේවා, තිබෙන සියල්ල තිබේවා, ලැබෙන සියල්ල ලැබේවා, නොලැබෙන සියල්ල නොලැබේවා. හැබැයි එකක් අතරවත් ඔබ ඉන්න එපා. දැන් අදිෂ්ඨානයක් කරන්නකො, තමන්ට නුසුදුසු නොලැබිය යුතු දේවල් යම්තාක් දේ වේද, ඒ හැම දේම නොලැබේවා නැති වේවා කියලා අදිෂ්ඨානයක් කරන්නකො බලන්න. එතකොට බලහත්කාරයෙන් කිසි දෙයක් අල්ලගන්න ඕනේ නැහැනේ. කටියේ බයයි. නමන්ට නොලැබෙන දිය යුතු දේවල් සියල්ල නොලැබේවා කියලා කියන්න බයයි. බය නැතුව මේ දෙකම කියන්න හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ ලැබෙනවට අහුරු දාන්නෙත් නැහැ. ඒ කියන්නේ ලැබෙනවට අගුළු දාන්නෙත් නැහැ. ඒ ලැබෙන්න පුළුවන්. නොලැබෙනවට අගුළු දාන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේකට තමයි කියන්නේ අර වෙස්සන්තර රජුරුවන්ගේ මාලිගාවේ සතරවාහ දොර කඩවල් ඇරිය කියන්නේ මෙන්න මේකට. එහෙන් එන ගුලන් මෙහෙන් යන්න පුළුවන්, මෙහෙන් එන ගුලන් එහෙන් යන්න පුළුවන්. මනුස්සයරනේ හැමදේම තියෙන පින්නතුනේ. අපි හැමතැන්හිම වාසය කරන කෙනෙක් බවට පත් වුණාට පස්සේ ලෝකෙත් එක්ක තරගයක් නෑ. මේ ගැඹුරු ආධ්‍යාත්මික ස්වභාවය මම මේ කියලා දෙන්නේ. ගැඹුරු ආධ්‍යාත්මික ස්වභාවය මෙතන තමයි සුවය තියෙන්නේ පින්නතුනේ. මෙතෙන්ට තමයි අපි එන්න ඕන. පෝසත් වෙන්න මනසින් විඳවන කෙනෙක් බවට පත් වෙන්න එපා. අපි ලෝක ධනවතුන් ලෝක පෝසත් අය සාකච්ඡා මම අනිවාර්යෙන් බලනවා. ඒගොල්ලන්ගේ ඉරියව් බලනවා, ඒගොල්ලන්ගේ මුහුණු බලනවා, ඒගොල්ලන්ගේ වාචික ධ්වනිය එයින් ගලාගෙන යන දේ මම හොඳට බලාගෙන ඉන්නේ. ඒ මිනිසුත් තේරුම් අරගෙනමින් ඉන්නවා ජීවිතේ. තේරුම් අරගෙන තියෙනවා වටිනාකම තියෙන්නේ කොතනද, පෝසත්කම තියෙන්නේ කොතනද කියලා දැන් තේරුම් අරගෙනමින් ඉන්නවා. ගොඩාක් මිලමුදල් තිබීම පෝසත්කම නෙවෙයි කියලා තේරුම් අරගෙන ඉන්නවා. ගොඩාක් සල්ලි තිබීම පෝසත්කමක් නෙමෙයි, ගොඩාක් ගෙවල් දොරවල් තිබීම, ගොඩාක් යාන වාහන තිබීම. මේකෙන් අදහස් වෙන්නේ මේ අර තියෙන දේ නැති කරගෙන සරල වෙන්න කියලා. තියෙන දේවල් තමන්ගේ ශක්ති ප්‍රමාණය තියෙන දේවල් තිබුණාවි. මං කියන්නේ නැති තැන ඉඳලා වුණත් සතුට වෙන්න පුළුවන් ක්‍රමයක්. තියෙන තත්ත්වයේ ඉඳලා තිබුණත් නැතත් තමන් ඉන්න තැන ඉඳලා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් දේවල්. මොකද මිනිස්සයාගේ සතුට නැති කරන දේවල්නේ මේ දේවල්. මේවා තේරුම් ගත්තාම අපිට සතුට වෙන්න පුළුවන්. අපි නගරයට බැහැල බැලුවාම අනේ මිනිස්සු ජීවිතේ කැප කරන්නේ කුමකටද? හරි දුක හිතෙනවා. පෙන්නතුනේ මිනිස්සෙක් මුළු ජීවිතේ කාලෙම ඒක තියා. මට හොඳට මතකයි අපේ ගමේ මුදලාලි, සිල්ලර කඩේ මුදලාලි. එයා දැල් ගහගත්ත කූඩුවක් ඇතුලේ වගේ ඉන්නේ. ඉතින් අපි හැමදෙසේදී පරිවර කඩේ යනවා. කොච්චර කඩේ ගියත් මේ මුදලාලි හැමදාම මේ කූඩුව ඇතුලේ ගිරව වගේ ඉන්නේ. ඉතින් අපි කල්පනා කරනවා අනේ මේ මිනිස්සයා අපි කවද ගියත්, කොයි වෙලාවෙ ගියත්, හන්දෑවට ගියත්, රැයට ගියත්, උදේට ගියත්, දවල්ට ගියත් මේ කූඩුව ඇතුලේම මේ මිනිස්සයා මේක ඇතුලේ ඉන්නවනේ.
අරක හොම්බ දාලා දැල්ලක අසෙන් බලනෝ ඉල්ලුවොත් මොනවා හරි තමන්ගේ අරකින් දෙනවා. එතකොට මම මේ කල්පනා කළා මේ මිනිස්සයා විහිං කූඩුවක් හදාගෙන ඒ මිනිස්සයා වයසට යනකම් මේ කූඩුවේ හිටියේ. ඒ කූඩුවෙන් එහා ගමනක් අපි දැකලා නැහැ. ඒ කූඩුව ඇතුළෙම තමයි හිටියේ. හැම මිනිස්සෙක්ම යම්කිසි ආකාරයකට ওই විදියට කූඩු වෙලා නැද්ද? කූඩු වෙලා තියෙනවා නේ. මටත් ඒ කාලේ දෙහිම පෙවුණා. දැන් රැකියාවක් කියලා කිව්වම රැකියාවට මෙච්චර මුදල. ඒ මුදල වෙනුවෙන්ද මේ 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 ආත්මය කැප කරන්නේ? මේ මුදලක් වෙනුවෙන්ද මේ කොටස වෙනුවෙන්ද මේ මුළු ආත්මයම උගස් තියන්නේ? අන්න ඒවයි එක්ක වටිනාකමක් දකින්න බැරි වීම නිවන් දකින්න ලොකු සුදුසුකමක් වුණා. භෞතික දේවල් වල වටිනාකමක් අපි දැක්කනම් අපි මේ නිර්වාණය කියන උත්තරීතරත්වයක් සොයන්නේ නැහැ. භෞතික දේවල් වල වටිනාකමක් නැහැ. භෞතික දේවල් වල කිසිම වටිනාකමක් නැහැ. ඒවයි තියෙන්නේ අපි හදාගත්ත මෝඩ වටිනාකම්. තේරුණා නේද? ඒ පුජ්‍යලයාගේ මානසික පෝසත්තාවයේ අනුව තමයි යා වටිනාකම හදාගන්නේ. එයාගේ ශක්ති ප්‍රමාණයට අනුව තමයි යා වටිනාකම් හදා. එතකොට එයාට වටිනවා. එයාට වටිනවයි කියලා දැනුණාම ඒක වටිනවා. එච්චරයි. දැන් අපිට වටිනවයි කියලා හිතන දේවල් සමහර රටවල මිනිසුන්ට වටින්නේ නැහැ. හත පහක් වටින්නේ නැහැ. දැන් මෙහි හොඳට හදාගෙන වටිනාකමක් ඇතුව පදින කාර් අර මේ ජපානයේ තලනවා. ඒ තලන වාහන ටිකත් මෙයාටත් එවන්නේ. ඒ තලන වාහනයක් අරගෙන අපේ මිනිසුන්ට ලොකු වටිනාකමක් තියෙනවා. ජපාන බලනෝ මේව තිබ්බනම් මේව තලනවා නේද අපේ රටවල් වල කියලා. හදාගත්ත දෙයක් විතරයි වටිනාකම. මනසින් පෝසත් වෙන්න ඕන. මනසින් පෝසත් වෙන්න ඕන. ලෞකිකත්වය කියන්නේ භෞතිකත්වය කියන්නේ සම්පූර්ණයෙන් සිතෙන් අතහරින්න ඕන දෙයක්. මම ඔබට ගතින් තියෙන දෙයට නෙමෙයි අභියෝග කරන්නේ, සිතෙන් අල්ලගෙන ඉන්න දෙයට. ගතින් අත්හරවන්නේක් නෙමෙයි. සමහර බණවල හාමුදුරුවෝ නම් ඉන්නෝ ගතින් අත්හරවන ඔක්කොම ටික. කළා මේ මිනිස්සුන් අන්නත්තර වෙනවා. අසරණ වෙනවා. කන්න බොන්න ඉන්න හිටින්න තරක් නැති වෙච්ච අය ඉන්නවා ගතින් අත්තරවන්න ගිහිල්ලා. මං ඒ වැඩේ නම් මම කරන්නේ නැහැ. මම කියන්නේ සිතෙන් අත්තරින සියල්ල අවබෝධ කරගෙන සිතෙන් අත්තරින්න. සිතෙන් අල්ලගෙන ඉඳීමයි නිවනට බාධාව. එහෙම නැතු ඔබේ සිව්පස ජීවත් වීම නෙමෙයි. අත්හැරීමක් කරන්න අයිතියක් නැත කියන වචනේ ආම්තුරු දුන්න. මේක හොඳට විදර්ශනා කළා නම් හරි ෂෝක් කතාවක් ඒක. ඔබට අතහැරීමට අයිතියක් නැත. ඇයි අතහැරීමට අයිතියක් තියෙනවා කියලා හිතන දැනම තියෙන මමත්වේනේ. මම මේක අත්හරින්න ඕන. මමත්වේ තියෙන්නේ අතහැරීමට අයිතියක් නැත. අල්ල ගැනීමට ඒත් අයිතියක් නැත. ගිනාව දෙයක් නැත්තම්, ගිනියන දෙයක් නැත්තම්, අත්හරින දෙයක්වත් නැහැ, අල්ල ගන්න දෙන්නෙකුත් නැහැ. දැන් එහෙනම් ඉතින් අපිට තියෙන්නේ නියම් පිස්සෙක් වගේ, ගංජකාරයෙක් වගේ ඉන්න. එහෙමද නැහැ. එහෙම නෙමෙයි. මේ හැම දෙයක්ම කරන්න හොඳට රස්සා කරන්න, හොඳට ව්‍යාපාර දියුණු කරන්න, ව්‍යාපාරෙ ලංකාවේ අංක එකට, ලෝකයේ අංක එකට ගෙනියන්න. හැබැයි මේ එකක්වත් මම මගේ ආත්මය නෙවෙයි. මේව මට අත්හරින්න පුළුවන් දේවල් වක්වත් අල්ලගන්න පුළුවන් දේවල් ලක්කත් නෙමෙයි. මේකේ තියෙන්නේ ලෞකිකත්වයක්, ස්වභාවිකත්වයක්. මේකේ තියෙන්නේ සම්මුතියක් පමණයි. අර අචංචා හාමුදුරුව ළඟට ගියහම තමයි ඕකට නියම උත්තරේ හම් වෙලා තියෙන්නේ. ඉතින් අහලා තියෙනවා මේ ධර්මශාලාව හදලා ඉවර කරන්නේ කවද්ද කියලා. අචංචා හාමුදුරුව ලබා දුන්න උත්තරේ තමයි මේක හදලා ඉවරයි. දැන් මිනිස්සුව හදලා ඉවරයි කියන්නේ කොහොමද? අඳුර තාම ටයිල් කළා නැහැ, උළුහව තියලා නැහැ, පේන්ට් කළා නැහැ තාම. කොහොමද හදලා ඉවරයි කියන්නේ? හදපු ටික හදලා ඉවරයි. හුදු වර්තමානයේක ක්‍රියාවලියක් පමණයි මේක කරන්නේ, කරවන්නේ, පතන්නේ, ගොඩ ගහන්නේ, අත්හරින්නේ, අල්ලගන්නේ කිසිවෙක් නැත. වැඩ කරන්න, වැඩ කරන්න. ඒ වැඩ කරන ලෝකේ තියෙන සියල්ල සම්මුතිය. භාණ්ඩයක් ගන්න, ඒකේ වටිනාකම දෙන්න, ඒකේ ඉතුරු ටිකක් තමන් ගන්න. තවන්ට හිතෙනවා නම් ඊටත් වඩා වටිනවා ඒ මනුස්සගේ සේවය කියලා, ඒකෙන් කොටසකුත් ඕනනම් මනුස්සයට දෙන්න. දැනෙන සත්භාවය තුල තමන් ජීවත් වෙන, එච්චරයි. සමහර දුප්පත් මාම්මලා ඉතින් රුපියල 2 ලාභ තියෙන කන්ට සමහරලාට හාමුදුරන්ට මොනවා හරි දුන්නාම මට තේරෙනවා මෙයා මේ තිබුණට වඩා අඩු ගානකට මේක දෙන්නේ, මේ එයාට ලාභයක් නැතුව මේ දෙන්නේ හාමුදුරන්ට පූජාවක් හැටියට. ඒ මනුස්සයට අපිට හිතෙනවා නම් ඊට වැඩි දෙයක් ඒ මනුස්සයට දීලා නේද? ඊට වඩා දහම් පොත පතක් හරි දීලා අපි මේ මනුස්සයට අගයක් සලසන්න ඕන. මේ ආර්ය භූමියට පත් වුණාට පස්සේ පින්නතුනි අගයන් හැදෙන්නේ මනුස්සයන්ගේ තියෙන සිතිවිලි මත, මුදල් මත නෙමෙයි, ආකල්ප මත. ආකල්ප මත අගයන් හැදෙන්නේ. අපට වෙනතුනි කිසි වෙලාවක ලබා දෙන්න බෑ ඔබට අනක් මෙන්න මෙහෙම ඉන්න, මෙන්න මේ විදිහේ රාමුවක් හදාගන්න, මෙන්න මේ දේවල් අත්හරින්න, මෙන්න මේ දේවල් ලබා ගන්න කියලා එහෙම දෙන්න පුළුවන් කමක් නෑ කිසි දෙයක්. යථා භූතම් පජානාති, යථා තත්වය නුවණින් දකින්න. යථා තත්ත්වය නුවණින් දකින්න. දැන් යථා තත්ත්වය තමයි පින්නතුන්ට ධර්මානුශාසනාවෙන් අපි දේශනා කරේ. මේ හැම යථා තත්ත්වයක් ගැනම කියාගෙන කියාගෙන යනකොට මේ මොහොතේ අපිට අවබෝධයක් වෙනවා. අවබෝධයක් වෙනකොට අපිට ඒක අත්දැකීමක් ලැබෙනවා. අපේ මනස නිහඬ වෙලා, සංසුන් වෙලා, සංවර වෙලා, ශාන්ත වෙලා, නිරෝධ වෙලා නිර්වාණ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ බැඳීම් නැති වෙලා නිර්වාණ වෙනවා කියලා කියන්නේ ඒක අමුතු දෙයක්, එක්තරා ගෘහයක් වගේ එකක් ඒකට ඇතුල් වෙනවා නෙමෙයි. බැඳීම් නැති වෙනකොට, ගැටීම් නැති වෙනකොට කියනවා අපි ඒකට සියලුම බැඳීම් නැහැ කියලා. ගැටීම් කියන්නේ බැඳීම් වර්ගයක්. අනිත් සියල්ලම දේවලුත් බැඳීම්. නොබැඳීම කියන්නේත් බැඳීමක්. නොබැඳීම කියන්නේත් බැඳීමක්. නැද්ද? ඔන්න මං කිසිවකට නොබැඳී සිටිනවා. ඕක බැඳීමක්ද නැද්ද? කොහොම වුණින් තේරුම් ගන්න? ඒක එහෙම නෙමෙයි නම් මට පරීක්ෂා කරලා හරියට කියන්න. ඒක එහෙම නෙමෙයි කියලා. ඈ මම නොබැඳී සිටිනවා. කිසිවකට බැඳෙන්නේ නැහැ. මං ඔහොම භාවනාවකුත් කාලයක් කරා. අවුරුදු දෙකක් විතර කළා. බලනකොට ශූන්‍ය සංඥාවක් ප්‍රකට වෙලා. ශූන්‍ය සංඥාවෙන් නේව සංඥා නා සංඥා එතනට යන්න පුළුවන්. එතකොට මේකද බුද්ධාගම? බුද්ධහම් බුදුරජාණන් වහන්සේගේ තථාගත දර්ශනය, සම්‍යක් දර්ශනය. ඒකද? නොබැඳී සිටීමක් බැඳීමක් බව හඳුනා ගන්න. අතු අනාගතයට හරි මේ වචන මෙහෙම කියලා තිබ්බහම කාට හරි නුවණැති මිනිස්සෙකුට මුණ ගැහුණාම මේ මිනිස්සයා විදර්ශනා කරලා ජීවිතේ දකීවි. නොබැඳීමක් බැඳීමක් බව හඳුනා ගන්න. පින්වත්තුනි, මනස කූඩැල්ලෙකුට වරක උපමා කළා. ඒක ටිකක් ගැඹුරින් තේරුම් ගන්න. කූඩැල්ලෙක් මේ අරගෙන ඇවිල්ලා හරි ටික දවසක් පොඩ්ඩක් කූඩැල්ල දිහා බලාගෙන හිටියට කමන්නේ නැහැ. මේක තේරුම් ගැනීම සඳහා කූඩැල්ලගේ ස්වභාවය තමයි මේක තැනක මෙහෙම හිටගෙන මෙහෙම අර තුඩ හැමතැනම මෙහෙම යොමු කර කර බල බල ඉන්නවා. එකක් තමයි අපි කවුරු හරි සතෙක් යනවනම් මිනිස්සෙක් යනවනම් කොයි හරි ඉව කර කර බලන. දැන් සමහරලාට අපි කුඩැල්ලෝ ඉන්න පළාතක ඇවිදගෙන ගියොත් එයාට අපේ සුවඳ ආපු ගමම ටක් ගාලා ඔන්න හොට දාලා මේ ඉන්න. ඒ මොකටද? ඉල්ලින්න තැනක් හොයනවා, ඉල්ලින්න තැනක් හොයනවා. ඔය ගතිය ඔබේ මනසේ නැද්ද? හොඳට බලන්න. මේ නිශ්චලව ඉන්න බෑ. මේ ඉන්න ගමන් මෙයා හොයනවා. කොහේ හරි ඉල්ලින්න ඕන. සමහර මිනිස්සුන්ටත් අපි කියන්නේ ඔයාට ඒ කවුරු හරි එක්ක ඉල්ලෙන්නේ නැතුව ඉන්න බෑ කියලා. ඒ ටිකක් ලොකු වෙලා එළියට ආවට පස්සේ ඒක මේක ඇතුළත දකින්න තමන්ගේ මනසේ ස්වභාවය හැමතිස්සෙම එළියට බලාගෙන මෙහෙම හොයන සංඥා හොයන සංඥා නැතුව ඉඳීම හොඳයි කියලා තේරුම් ගන්න. නොඇල්ලි එළියෙන් නැතුව ඉන්න එක හොඳයි කියලා තේරුම් ගන්න. අන්න ඒකයි තථාගත දර්ශනය. එළියෙන් නැතුව ඉන්න එක හොඳයි. එල්ලුනහම කරදරයි. ජීවිතෙත් අපි කරේ පින්නොතුනේ මේ මොකද්ද ගොඩක් දේවල් එල්ල ගත්තකනේ. ගොඩක් දේවල් වල එළඹ ගත්තා, එළුණා. මාත් එක්ක හොයා ගත්තා, මිනිහගේ ලේබිව ඇලිලා නෝන කෙනෙක් හොයා ගත්තා, එයාගේ ලේබුණු. ඊට පස්සේ නොයකුත් දේවල් හොය හොයා වත්තුව දේවල දන දාන්නේ හොයාගෙන ඒවට තුඩ ගහලා බොන එක තමයි කරන්නේ මනස. එල්ලෙන්නේ නැතුව ඉන්න එක හොඳයි. දැන් මොනවා හරි ආකෘතියක් හදාගෙන ඒ ආකෘතිය හඹා යමින් ෆලෝ කරමින් ඉන්නවද කියලා තමයි බලන්න. එහෙම කරන්න එපා. ඒව සියල්ලම ගැනෙන්නේ මමත්වයට. ආකෘති හදාගෙන ඒ ආකෘති ඔස්සේ හඹා යන එක ඒ සියල්ල ගැනෙන්නේ මමත්වයට. දහමෙන් ලැබෙන හොඳ වචනයක් තමයි නිවියාම. නිවියාම. ගිනිමැල තියෙනවා. ගිනිමැල පත්තු වෙනවා කියලා අපි කියනවා. ගිනිමැල නිවිලා යනවා. නිවල දානවා ගිනිමැලේ. වතුර දාලා අපි නිවල දානවා. අනේ එහෙමනම් අපේ සිතේ තියෙනවා දැවෙන ස්වභාවයන් ටිකක් තියෙනවා. මෙන්න මේ සැවෙන ස්වභාවයන් ටික සම්පූර්ණයෙන් අපි නැති කරලා දැම්මොත් අන්නේ දාට අපි කියනවා සිත නිවී ගියා කියලා. ඇයි අපේ හිත දැවෙන්නේ? ලෝභ, ద్వේෂ, මෝහ නිසා. ලෝභ, ద్వේෂ, මෝහ නිසා තමයි දැවෙන්නේ. අනවබෝධය. නොදකින බව. ద్వේෂය. ලෝභය. එනිසා කෙටියෙන් බුදුහාමුදුරුවෝ බුදුබණ පදයේ බොහෝම ගැඹුරින් දේශනා කරා. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිරෝධෝ නිබ්බානං පින්නොතේ. ඉතින් හරීම සරලයි, හරීම ගැඹුරුයි, හරීම අර්ථාන්විතයි. හැබැයි ලෝභ, දේශ, මෝහ තමාට නැති කරන්න බෑ. ඒකට උදව්වක් ලෝකෝත්තර දර්ශනයෙන් ගන්න ඕන. ලෝකෝත්තර දහමෙන් ගන්න ඕන. ඒ දහම් දිය එකතු කළොත් විතරයි මේ ලෝභ, ද්වේෂ, මෝහ තමන්ගේ මනසින් අයින් කරන්න පුළුවන්. හැමෝම කැමති පින්නතුනි දුක් විඳින්න නැති මනසක් හදා ගන්න. දුක් නැති මනසක් හදා ගන්න හැමෝම කැමතියි. නමුත් එහෙම කැමති උනායි කියලා හැමෝටම හදා ගන්න බැරියයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ. ප්‍රඥාවන්තයන්ටයි මේ ධහම, මේ දර්ශනය ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාව නැත්නම් දුර්වල නම් පින්නතුනේ අවසන්. ප්‍රඥාව නොමැති වුණොත් අවසන්. ප්‍රඥාවන්තසයන් නම් ප්‍රඥාව වැදගත්. ප්‍රඥාව කියන්නේ සංවේදීතා හඳුනා ගන්නා වූ ස්වභාවය. තරහ ගියා නම් තරහ ගියා කියලා දන්නවා. ලෝභ හිතුණා නම් ලෝභ හිතුණා කියලා දන්නවා. ඉරිසියා නම් ඉරිසියා කියලා දන්නවා. දෙයක් නම් ඇත කියලා දන්නවා, දෙයක් නැත්තම් නැත කියලා දන්නවා. ප්‍රඥාව නැති කෙනාට එයාගේ මනස තුල හට ගන්නව දන්නෙත් නැහැ, නැති වෙනව දන්නෙත් නැහැ. ආධ්‍යාත්මික පාලනයක් නෙමේ තියෙන්නේ, මිනිස්සුන්ගේ නීතිමය ස්වභාවික පාලනයක් විතරයි තියෙන්නේ. කා කොටාගෙන සත්තු වගේ ජීවත් වෙනවා. පව් ගැන දන්නෙත් නැහැ, පින් ගැන දන්නෙත් නැහැ. සමහර රටවල් වල ඉන්නේ සමහර ආගම් වල ඒ සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු අර නීතියට විතරයි බය, අතකපය කපනවට බය, ඒකක් තියෙන එච්චරයි. ඒසා කොච්චර තදබල නීති තිබුණත් වැරදි අඩුවකුත් නැහැ, ඈ කරද්ද ඒවා අඩුවකුත් නැහැ, බෙලි කපන එකේ අඩුවකුත් නැහැ, අතපය කපන එකේ අඩුවකුත් නැහැ. නමුත් ඒවා කවදාවත් ලෝකේ සංයමයකට පත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එනිසා මේ ආධ්‍යාත්මික සම්පත්තිය දියුණු කරන්න ලෝකයේ සෑහෙන කැපවීම කරන්න ඕන කියලා මම හිතනවා. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සත්පුරුෂ මිනිස්සු මේ මානසික හඳුනා ගැනීම ඇති කරගන්න නැතුව, මානසික පරිපූර්ණත්වය ඇති කරගන්න නැතුව දේපල පස්සේ ගියාට, වස්තු සම්පත් පස්සේ ගියාට, රස්සාවල් පස්සේ ගියාට, මොන දෙයක් හඹාගෙන ගියත් ඒ දේවල් ලබා ගත්තත් මනුස්සයට පරිපූර්ණ වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ධම්මං විනා නත්ති සුඛානත්ත, ධර්මයේ හැර වෙන සැපයක් නැත. දැන් අපේ පින්නතුන් ඉන්න ඔය ස්ථාවරයන් සමහර අයගේ සිහින, දැන් ડોක්ටර් කෙනෙක් ස්ථාවර ජේෂ්ඨ ડોක්ටර් කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ අර පොඩි ජූනියර් අයගේ තියෙන ඩ්‍රීම් එකක්. ඒගොල්ලන්ගේ හිතා ගන්න බැරි ඩ්‍රීම් එකක් ඒක. නමුත් එතෙන්ට ගියපු කෙනාට අනේ මේක ඇති දෙයක් නැහැ කියලා එයාට තේරෙනවා. ඒත් කාලයක් යනකම් හැබැයි ප්‍රඥාව නැති වුණොත් ඒත් තේරෙන්නේ නැහැ. මනුස්සයා රළු වෙන්න රළු වෙන්න එයාට ජීවිතේ රළු හැකි රස්සා පවා ලැබෙනවා. රළු මනුස්සයෙක් නම් එයාව පරීක්ෂා කරලා බැලුවාම එයාගේ ජොබ් එක රළුයි. අර කීමට අහන්නේ මේ ටිකක් තරහා යනකොට මිරිස් මෝලේද වැඩ කරන්නේ කියලා. ඒ වගේ තමයි වෙනතරේ. ඒ හැටි හිත මෘදු වෙන මෘදු වෙන යා මෘදු තැනක ගෙනල්ලා තියෙනවා. මං හිතන්නේ මම සමාජයේ තුල මෘදු වුණා. මෘදු වෙච්ච නිසා ස්වභාව ධර්මයෙන් මම මෙතන ගෙනල්ලා දෙපා. මගේ යාළුව අනිත් අය රළු වුණා. ඒගොල්ලෝ හරි රළු රස්සාවල් කරන්නේ මේ වෙනකොට. ඈ එක්කො කොරියාවේ ගිහිල්ලා ගියයි, මේ ගිහිල්ලා ගියයි, මේ පුදුම දුක් කන්දරාවකට ඇදලා දාලා. මනුස්සයාගේ සිත සංවර වෙන්න, සංසුන් වෙන්න, මෘදු වෙන්න, ශාන්ත වෙන්න, සාධාරණ වෙන්න එයාව ඉහළට උසවා තබනවා. ඒක තමයි ස්වභාවය. දැන් මම අර දලයිලා මහාමුදුරුවන් වහන්සේ ළඟට ගියා වගේ අදිෂ්ඨාන කළා. මට සුදුසු ආසනයක් ලැබේවා. මං සමහරලාට අපි හැමෝම කිව්වේ කොහේ හරි කානුවක් ළඟ ওই පඩියක් උඩ තමයි ඉන්න වෙන්නේ, දැන් ඇතුළටවත් යන්න බෑ කියලා. ඒක තමයි විශ්වයේ ස්වභාවය. ඔන්න ලැබෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා සංඥාව මෙයාව කානුවක තියන්න බෑ, මෙයා මේ කොහරි පඩියක් උඩ වාඩි කරන්න බෑ, මෙයාට සුදුසු තැන දෙන්න ඕන. ඒක විශ්වීය ස්වභාවය. ඒක විශ්වීය ස්වභාවය. නුසුදුසු තැන්වල පුටු හදාගෙන උඩ යන්න හිතන්නෙත් නෑ, සුදුසු තැන්වල පුටු වලට පොරගන්නෙත් නෑ. ඒක විශ්වීය ස්වභාවයෙන් ලැබෙන තැන්වල ලැබෙන විදියට සුදුසු විදියට අපි මේ දේවල් බාර ගන්න ඕන. නුසුදුසු තැනක උඩ හිටියත් ඒක හරි කැතයි, සුදුසු තැනක පහල හිටියත් ඒක හරි කැතයි. ඒක හරි ලස්සන දෙයක් තියෙන වෙනතුනේ. නුසුදුසු තැනක ඉස්සරහින් හිටියත් කැතයි, සුදුසු තැනක පිටිපස්සෙන් හිටියත් කැතයි. අන්න එහෙම දෙයක් තියෙන විශ්වයේ. හැම තැනම ඉස්සරහින් ඉන්න ඕන, හැම තිස්සෙම ජය ගන්න ඕන, හැම තැනම එහෙම එකක් නැහැ. අපිට හැම මිනිස්සෙම පැහැදෙන්න ඕන, එහෙම එකක් නැහැ. අපිට අපැහැදිය මිනිස්සු ඇත්තෙම අපැහැදෙන්න ඕන. තේරුණානේ? අපැහැදිය මිනිස්සු අපැහැදෙන්න ඕන, පැහැදිය යුතු මිනිස්සු පැහැදෙන්න ඕන. ඒ නිසා ජීවිතේට අපැහැදෙන එකත් සමහර අය හොඳයි, සමහර අය පැහැදෙන එකත් හොඳයි, සමහර කාලයක් පැහැදිලා ඉඳලා ආයි අපැහැදෙන එකත් හොඳයි, ආයි අපැහැදිලා ඉඳලා ආයි පැහැදෙන එකත් හොඳයි. අකම්පිත බව කියලා කියන්නේ සියල්ලම ඕකේ, යස්, සියල්ලම යස්, සියල්ලම ඕකේ. නෝ එකක් තියාගන්න එපා, සියල්ලම ඕකේ. අර පුන්න මහරහතන් වහන්සේ වගේ සුණාපරන්ත දේශයට යන සියල්ලම ඕකේ. ගහයිද, බනේද, අතපය කඩයිද, මරයිද, ඕකේ. ඒ ආධ්‍යාත්මික කතාවක් ඈ. භෞතිකවාදීත්වයට ගිහිල්ලා එහෙම අතපය කඩා ගන්න කියලා බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. ආධ්‍යාත්මික ස්වરૂපය එයයි, ආධ්‍යාත්මික ස්වરૂපය එයයි. හැබැයි ඉතින් සාසන ඉතිහාසයේ වැඩිය නෙමෙයි, පොඩි අය නෙමෙයි, ඉතින් මුගලන් මහරහතන් වහන්සේමනේ කර්මයේ ධර්මයේ කියලා එකට දැම්මට ඈ ධර්මයේ දේශනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි එක ගමකට ගියාම ඒ ගමේ හිටව මිනිස්සු ඉතින් කාලා කාලා අතපය කඩලා දැම්මා. ඉතින් ඒකට ගියා අපි හොරු ගැහුවා කියලා. හොරු නෙමෙයි ගමේ හිටව මිනිස්සු ගැහුවේ. අර දැන් අර මේ අර රටක පහුගිය දාසේ සිද්ධ වුණා වගේ එහෙම දෙයක් තමයි වුනේ ඒ කාලේ. ඊට පස්සේ ඉතින් අපි ඒකට කියනවා කර්මය කියනවා, ධර්මය කියනවා, නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. එහම මොනවා කියලා කිව්වත් ඒක එහෙම තමයි. ඒ නිසා ධර්මය නැති අයට, ධර්මය තියෙන අයට මෙහෙම දේවල් වෙන්නේ නැහැ කියලා එහෙම නියතියකුත් ලෝකේ නැහැ. ඒක තමයි හැටි. ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට. නමුත් ආධ්‍යාත්මික වශයෙන් ගත්තහම රහතුන්ට, බුදුවරුන්ට කර්ම විපාක එන්නේ නැති වගයි මා දන්නා පරිදි, මා දක්නා පරිදි, පොතේ තියෙන විදිය නෙමෙයි මම කියන්නේ. පොතේ තියෙන විදියට නම් කර්ම විපාක දෙනවා. ඔය හැමෝම කියන්නේ බුදුහාමුදුරන්ට අර කර්ම විපාකේ දුන්නා, මේ කර්ම විපාකේ දුන්නා. ඒක ඉතින් පොතෙන් බැලුවා මතක බන කියන අය පොතෙන් බැලුවා ටීවී එකට කිව්වා. එච්චරයි. ඒගොල්ලන්ට දර්ශනයක් නැහැනේ. පොතෙන් බැලුවා ටීවී එකට කිව්වා. පොත තමයි හරි. ඒක තමයි හරි. අපිට එහෙම නෙමේ. පොතෙන් බැලුවා, විචාරශීලී බුද්ධියට ගත්තා, විද්‍යාවට ගත්තා, විනයට බැලුවා, යථාර්ථවාදීව බැලුවා. ඒක ගැළපෙනවද නොගැළපෙනවද කියලා තනි විනිශ්චයකට එන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. ඇස් ඇත්තෙකුට කවුරු හරි විසින් කියන පාට නෙමෙයි යා බාරගන්නේ. එයාට නිල් පාට පෙන්නලා ඒකට කොළ පාටයි කිව්වොත් ඒක හරි කියන්නේ නෑ. ඒක තමයි ඇස් ඇත්තෙකු ඒ ස්වභාවය. ඉතින් දිව ඇත්තෙකුට රස පැණි රසට තිත්ත රසයි කියන්නත් බෑ, තිත්ත රසට පැණි රසයි කියන්නත් බෑ. ඒ වගේ දක්නා විදියක් තියෙනවා. නිසා අපේ නුවණට දක්නා විදියට බුදුවරුන්ට කර්ම විපාක දෙන්නේ නැහැ. මං දක්නා විදිය පොතේ තියෙන දෙනවා කියලා මං කියන්නේ දෙන්නේ නැහැ කියලා. ඒක මගේ පෞද්ගලික දර්ශනය මතය නෙමෙයි මං දකින දේ. හරිම දේ ඒක. ඒකට හේතුව බුදුවරු මහදාතන් වහන්සේලා කියන්නේ කර්මශය කළ උතුමෝ. අයි කර්ම දෙන්නේ නැහැ. සකල ක්ලේශ කර්මයෝ ප්‍රහාණය කළ උතුමෝ. කර්ම විපාක නැහැ. අර වෙච්ච දේවල් ගැනෙන්නේ පර උපක්‍රමික ක්‍රියා ගණයට, කර්ම විපාක ගණයට නෙමෙයි. මිනිස්සෙකුට හානියක් වෙන්න තියෙන හැමදෙස්සෙම කර්ම විපාකෙම නෙමෙයි. දැන් ඔය කර්ම විපාකෙන්ද ඔය සුනාමිය මැරුණේ ඔක්කොම 30,000ක් විතර. රාජයෝග තිබ්බා, අවුරුදු 80යි 90යි ආයුෂ කියලා තිබ්බා. පොඩි ළමයි නැති වුණා. ඈ මේ ළමයා සමාජ ඉහළටම යනවායි කියලා තිබ්බා ගේන්දරේ නේද? ගේදොර හරියට උළුවස්ස ගණන් කරලා හරියට තියලා තිබ්බා ගෙවල් වල. ඈ වාසනාව උදා වෙන විදියට මුට්ටි එල්ලලා තිබ්බා. ඈ ඒ ඔක්කොම ගහගෙන ගියා. ඉතින් ඒක කර්ම විපාකද? ඉතින් මේ විශ්වයේ මහා අමුතු ක්‍රියාවලයක් සිද්ධ වෙන තැනක් වෙන තුරු ඒස එක දෙයකට කොටු වෙන්න, ලඟු වෙන්න, ලෑස්ති වෙන්න එපා. මහා පුළුල් විදියට ජීවිතේ තේරුම් ගන්න. මහන්සි වෙන්න, පටුව හිතන්න එපා. ආගමික පටුව, පොතට පටුව, තමන්ගේ මතවාදවලට පටුව, තමන්ගේ සංකල්ප මුල් කරගෙන පටුව වෙන්න එපා. දැන් මම පැටලෙන්න ඕනද කර්ම විපාක දුන්නේ කියලා? මට අවශ්‍ය නැහැ. කර්ම විපාක දුන්නත් මට කමක් නැහැ, නොදුන්නත් මට කමක් නැහැ. දුන්නත් මට කමක් නැහැ, නොදුන්නත් මට කමක් නැහැ. කර්ම ඉක්ම වීම තමයි කම්ම නිරෝධාය සංවත්තති. කර්ම ඉක්ම වීම තමයි සැනසීම. ඒ කියන්නේ ජීවිතය දහමට බාර දුන්නා. මම ජීවිතේ බාරගෙන මම ඇද්ද කාලයක්. හරි මහන්සි වෙනවත් මේ ඔළුවටත් මහන්සි, මනසටත් මහන්සි, ගතටත් මහන්සි. හරිම මහන්සි. මම පස්සේ ජීවිතේ ධර්මයට බාර දුන්නා. දැන් ධර්මයේ ගෙනියනවා. මෙසේ විය යුතුයි, මෙසේ නොවිය යුතුයි කියලා එකේ ප්ලෑන් එකක් නැහැ. ධර්මයේ විසින් ගලාගෙන ඒක යනවා. දැන් ගහක් පවතිනවා. මෙසේ විය යුතුයි, මෙසේ නොවිය යුතුයි කියලා නැහැ. අපි එනදී එන විදියට සතුටෙන් බාර ගන්න පුළුවන්, සියල්ල සතුටෙන් බාර ගන්න පුළුවන් සූදානම් මනසක් තියෙන්න ඕන. මේ ලෝකේ ලොකුම දේ තමයි මිනිස්සුන්ට ලැබෙන සියල්ලම අසුරු සැනකින් අහිමි වෙන දේ තමයි මරණය කියන්නේ. එහෙම නේද? අරග නැති වුණා, මේක නැති වුණා, එකක් නැති වුණා, දෙකක් නැති වුණා, තුනක් නැති වුණා නෙමෙයි. සියල්ල අසුරු සැනකින් නැති වෙන දේ තමයි මරණය තියෙන්නේ. මෙන්න මේ මරණය සතුටින් බාර ගන්න පුළුවන්. මරණය පරිපූර්ණව බාර ගන්න පුළුවන්, සාර්ථකව බාර ගන්න පුළුවන් පුජ්‍යලයක් නම්. එච්චරයි. දැන් අපි බැලුවම රහතන් වහන්සේලා බුදුවරු ඉතාම සතුටෙන් බාරගත්තා. ඒක ආවේගයෙන් නෙමෙයි. තාම සතුටින් බාරගත්ත. දැන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කියන එක බාරගත්ත විදිය පින්නතුන් ඉතින් අහලා තියෙනවනේ නේද? සියලු දෙනා කැඳවලා අහන්න තියෙන ප්‍රශ්නයක් අහන්න කියලා හඳන වැලකෙන අයටත් ඒගොල්ලන් කරුණු තේරුම් කරලා දීලා උන්වහන්සේට ආරාධනාවක් තිබුණේ නැහැ. ඒක නිසා ඉතින් පිරිනුවම් පාන තීරණ ගන්න නැත්නම් අදිෂ්ඨාන කළා නම් ආයු කල්පයක් අවුරුදු 120ක් විතර කොහොම හරි බුදුරජාණන් වහන්සේ පවත්ව ගන්න තිබුණා ආයු කල්පයක්. එහෙම නැතුව මේ අද දක්වා ජීවත් කරවන්න බෑ විද්‍යාත්මකව. ආයු කල්ප වලින් තමයි ඔය කල්පය කියන එක ගණන් හදා ගන්න බෑ කියලා සමහර අය කියනවා. කල්පය කියන එක නම් ගණන් හදන්න බැරි බව ඇත්ත. කල්පය කියන්නේ කාලය කියන එකනේ. කාලය කියන එකට වචන දෙයක් දෙන්න ඕන. අන්තක් කල්ප තියෙනවා, ආයු කල්ප තියෙනවා, මහා භද්‍ර කල්ප තියෙනවා. දැන් අපි ටයිම් කිව්වට මං ටයිම් එකකින් එන්නම් කියලා කිව්වොත් කවට හරි මොන ටයිම්ද කියලා අපි දන්නේ නැනේ. තප්පර වලින් දෙන්නේ, විනාඩි වලින් දෙන්නේ, පැය වලින් දෙන්නේ, දවස් වලින් දෙන්නේ කියලා වෙලාවක එන්නම් කියලා සමහර වෙලාව කියන්නේ. වෙලාවක අවද්ද කියලා නැහැ. ඒකේ අදහස් වෙන්නේ වෙලාවක එන්නම්කෝ. ඒ කියන්නේ කවද්ද කියලා තීරණයක්. ඒ වගේ තමයි මේ කාලය කියන වචනේ. කාලෙකින් එන්නම්කෝ. එනිසා කාලය කියන කිවර වෙන්නේ නැහැ. ඒක මිනිස්සුන්ට කියලා දෙන්න අර අබෑට සතකුම් 16ක් දිග 16ක් පල්ල යට උඩ එහෙමයි අර මෙහෙම හිමාල පර්වතයේ මෙහෙම සිලින්දු සලුවක් මෙහෙම අවුරුදු 100කට සැරයක් ඇතිලිලා ගියත් ඒ කලුගල කිවිල යනවය කල්පේ ඉවර වෙන්නේ නැහැ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ ටයිම්. ටයිම් එක කවද්ද ලෝකෙ ඉවර වෙන්නේ? ටයිම් එක ඉවර වෙන්නේ නැහැනේ. ටයිම් එක හැමදාම පවතින දෙයක්. ඒක අකාලිකව හැමදාම තියෙනවා. ඒ නිසා ඒ වෙනි ටයිම් වලින් බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ කාලවල එහෙම බැන්නේ නැහැ. එනිසා මේ මෛත්‍රී බුදු කෙනෙක් හරි උපදිනවා නම් තා අවුරුදු ලක්ෂ ගාණක් ඇතුළත මේ ඔක්කොම වෙලා ඉවර වෙන්න ඕන. මොකද හේතුව මේ පෘථුවිය, මේ අපේ ග්‍රහලෝකය, මේ චක්‍රවාටය විනාශ වීමට නියමිතයි. තා අවුරුදු මිලියන 40ක් වගේ කාලයක් තුල යනකොට මේ ගැලැක්සීස් පවා එකට හැපිලා මේ විනාශ වෙනවා. එනිසා අපි ඔහේ මතවාද ගන්නේ නැතුව ඒවා විද්‍යාත්මක කරගන්න සියලුම ආගම්වල ඉන්න අයට පුළුවන් ඒ ආගම්වල තියෙන දේවල් විද්‍යාත්මක කරගන්න, යථාර්ථ කරගන්න. එතකොට ඒක හරව ගත්තාම ඒක ලස්සනයිනේ. ඒ නිසා පද පරමයෝ එන්න එපා. පද පරමයෝ කියන්නේ පදේක යමක් තියෙනවා ඒක පරමාර්ථයක් කියලා ගන්න. ඒ නිසා අපිට මේ ගොඩාක් වෙලාවට ඔය උගත්තු කියලා ඉන්න අය පද පරමයෝ පොතේ මෙහෙම තිබුණා මෙහෙම ගත්තා. දැන් මේ රටේ අධ්‍යාපනය ලබා දුන්නු අධ්‍යාපනයේ සකසපු මහත්තයෙකුත් කිව්වා අනේ හාමුදුරනේ තණ්හා රති රාගා කියලා අපි ඉගැන්වුවේ නම් පොතේ ලියලා දුන්නේ ළමයින්ට ඉගැන්වුවේ කියලා දුන්නේ ගැනු ළමයි 3 දෙනෙක් කියලා තමයි කිව්වා. දැන් මම ගිහිල්ලා එතුමන්ට කියලා දුන්නා මේක ගැනු ළමයි 3 දෙනෙක් නෙමෙයි බලන්න නිකන් නන් තුනම බලන්න තණ්හා රති නන්තුනම් බලන්න මේ දෙක මේ කෙලිස් තුනක් මිනිස්සෙක් ළඟ තියෙන. ඒකෝර කලාකරයට මේක අඳින්න ක්‍රමයක් නැහැ, කියන්න ක්‍රමයක් නැහැ. මේක භාෂිතයේ මේ විදිහට භාවිතා කළාට මේ කතා කරන්නේ කෙලිස්. මේ මාර කියලා මේ කතා කරේ මේ කෙලිස්. ඒ මාර වර්ග බෙදුවා ඒවත් කෙලිස්. වසවර්ති මාර, මෘතු මාර එහෙම කියලා මේව කරන ඒත් කෙලෙස් වල වර්ග. හිතක ස්වභාවය, හිතක ලක්ෂණය, හිතක ජීවය පෙන්වලා දුන්නු ආකාරවල. ඉතින් ඕව හරියට තේරුම් ගන්න නුවණක් තේරන ඕන. සම්ප්‍රදාය අතික්‍රමණය කළා. ඒකට විරුද්ධ වෙන්න නෙමෙයි තියෙන්නේ. අපිට නිවෙන්න දහම ගන්න එකයි තියෙන්නේ. ඔබ නිකන් අරගෙන තර්කවාද කරගෙන මේ රණ්ඩු කරගන්න තියෙන දෙයක් නෙමෙයි. අපිට ඒව කර කර ඉන්න වෙලාවක් නෑ. ඒක එහෙම නෙමෙයි. මෙහෙමයි කිව්වත් ඇති වැඩකුත් නෑ. මෙහෙම නෙමෙයි. එහෙමයි කිව්වත් වැඩකුත් නෑ. ඒ ඔක්කොම සංකප්ප රාගෝ බවට පත් වෙනවා. එහෙම වුණත් කමක් නෑ. මෙහෙම වුණත් කමක් නෑ. මන්නම් පින්නතුනේ පොල් ගහට දෙල් ගහයි කිව්වත් ඕකේ කියන කෙනෙක්. මට එහෙම කියන්න පුළුවන්. ඒ මම පොල් ගහල්ලන්නේ නෑනේ. එහෙමනම් කියන්න දෙන්න උඹට හොඳ නෑ. උඹ කියපන් මේකට දෙල් ගහයි කියලා. මට මොකෝ දෙල් ගහට ඇවිල්ලා කවුරු හරි පොල් ගහයි කිව්වා මං කියන්නේ මේක පොල් ගහයි කියලා, දෙල් ගහයි කියලා. ඔයාට හොඳ නම් මේකට පොල් ගහයි කියන්න, ඉතින් ඔයා පොල් ගහ කියලා කියන්න. මං දන්නවා මේ ගහකට නමක් නැහැ. ගෙඩියකට නමක් නැහැ. මේක ධර්ම ගවේෂණය කරන කාලෙමයි අර මං ගත්තේ අර සුද්දා 100ත් එක්ක පොල් කොකොනට් බෙදා ගන්න වෙලාවේ. ඒ වෙලාවේ මම මේක ගත්තේ හොඳටම ඇත්තටම මේ ගෙඩිවලට නන්නේ. සුද්දායි කනමක් කියලා මිනිහා ඒක ඔබවන්න හදනවා 100 වෙන නමක් කියලා. ඊයා කියන මේ වෙන මොකක්ද එකක් කියනවා හැමදෙර මූට මේක කියලා දෙන්න මේක පොල් කියලා. වඩේ ඉතින් හරි hina. සුද්ද දන්න ඉංග්‍රීසියෙන් මුණ්ඩ කියලා දෙනවා කොකොනට් කියලා. ඊයේ කියලා දන්න ඉංග්‍රීසි සිංහලෙන් කියලා දෙනවා මේ මොකක් දෙකක් කියලා මුට කියන පොල් පොල් කියලා කියන්නේ කියලා. ඉතින් කොහෙද නමක්? පූජ්‍යලෙකුට අපිට නමක් තියෙනවද? මට නමක්? මාව ප්‍රසිද්ධ වෙන්නවත් කීර්ති වෙන්නවත් එහෙම ඕනේ නැහැ. ධර්මයයි යන්න ඕන වෙනුත් මං යන්න ඕනේ නැහැ. කවුරු හරි කෙනෙක් ධර්මයේ ගෙනියනවා නම් එච්චරයි. ධාමයි ඉස්සරහට ගෙනියනවා නෝ මේ නම කුපේ ඕන කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. ඔව් මගේ නම නෙමෙයි. අපිට නම 3 4 5 මාරු වෙවි ඇවිල්ලා තියෙනවා. දැන් ඔබට තියාපු නම තියන අය තව කොච්චර ඉන්නවද? ඔක ඔබේ නමද? වැඩන්නේ. ඒ නිසා මේ අපි මහන්සි වෙන්නේ මේ අපි ඉස්සරහට එන්න නෙමෙයි වෙනුතුනේ ධර්මයේ ඉස්සරහට ගෙනියන. ඉතින් අපේ හාමුදුරුවෝ ඉන්නෝ ධර්මයේ ඉස්සරහට ගෙනියන. හරි සන්තෝසයි. ගිහි වෙනුතුන්ගේ ඉන්නෝ ධර්මයේ තමන්ට තේරෙන විදියට ඉස්සරහට ගෙනියන. ඉස්සරහට ගෙනියනවා කියන්නේ මිනිස්යාගේ දර්ශනීය ඍජු වෙලා ප්‍රඥා වර්ධනය වෙලා ලෝභ ද්වේෂ මෝහ නැතුව ගිහිල්ලා උත්තරීතර ප්‍රතිචාර පෙන්වන ලක්ෂණ මිනිස්යා තුළ ප්‍රකට වෙන්න ඕන. උතුම් ප්‍රඥාවල් ප්‍රකට වෙලා තියෙන්න ඕන. ප්‍රගුණ වෙලා තියෙන්න ඕන. ඒක තමයි අපි දකින්න කැමැත්තෙන් ඉන්නේ. ඉතින් අපි හැමදාම දහම. ඒකට හේතුව දහම කියන්නේ හැම මිනිස්සෙකම සැනසීමටපත් වෙනවා. නැත්තම් ලෝකෙට මහ විනාශයක්. සංසාරේ විනාශ වෙනවා. සංසාරේ දුකටපත් වෙනවා. පුතජනයාට කර්ම බලවේග විපාක තදින්ම බලපානවා. ඒ නිසා මේ සියල්ලකෙම නිදහස් වෙන සද්ධර්මයේ පිහිට ලබන්න නැවත නැවත අහන ගම්බීරෝ අයන් දම්මෝ. මේ ධර්මයේ හරිම ගම්බීරයි. මේ ධර්මයේ හරිම ගම්බීරයි. මේවයි කෙලවර සම්බුද්ධ වචනවල කෙලවර. පිනතුනේ හැම එකකම කෙලවර නිර්වාණය පසක් කොට පවතිනවා. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. සූපත් වේවා. අද දවසේ පින් ඇති දායකත්වය අපි සිහිපත් කරන්න කැමතියි. අද දවසේ පින්වත් දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ගුණතිලක පවුලේ පින්වතුන් විසින්. අරමුණු බවට පත්වන්නේ මීට වසර 7කට පෙර අතුව අපාතරයෙන් සමුගත් ඒ ආදරණීය පියාණන් වන H.M. ගුණතිලක පියාණන් වහන්සේගේ සසර ගමන සුගතිගාමී වී යහපත් උප්පත්ති භාවයන් ලබාගෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබල සද්ධර්ම ශ්‍රවණය කරලා ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයෙන් නිවනින් සැනසීමට මේ දහම් පඬුර පුණ්‍යානුමෝදනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඉති වසර 7ක් ගත වුණත් දරුවන් හැටියට විය යුතුකමක් හැටියට කල්පනා කරගෙන H.M. ගුණතිලක පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. මේ පින් අනුමෝදන් වීමෙන් එතුමන්ගේ භවගමන සුගතිගාමි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ගුණතිලක මාතාවගේ නමින් දෙපාර්ශවයේම නමින් මිය පරලෝ යන්නට හේතුනි යම්තාක් වංශ පරම්පරාගත ඥාතීන් වේදේ හැම දෙනාගේම සසර ගමන සුගතිගාමී වේ සැපවත් වේ සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබ උතුම් වූ නිවනින් සැනසේවා කියලා ඒ හැම දෙනාටම සසරින් පුණ්‍යානුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ඒ ආදරණීය මෑණියන්වල චාලට් අල්විස් මෑණියන්ගේ හා උෂාන් හා නිතේරා යන ඉදුල්දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, ආයුරාරෝග්‍ය සපවර්ධනය ලැබේවා, හැම දෙනාටම ධර්මය ආශිර්වාදය සැරසීවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වන පින්වතුන් දේශීය විදේශීය සහ ඒ හැම දෙනාටමත් ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කර සිටිනවා. ඒ වගේම අපත් ගුණතිලක පවුලේ පින්වතුන් සෑම සියලු දෙනාට ආයුරාරෝග්‍ය සපවර්ධනයත් ධර්මයේ ආලෝකයේ තව තවත් ලැබීමටත් මේ දහම් අනුර පුණ්‍යානුමෝදනාව එයත්න්ටත් ආශිර්වාද බලයක් වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ වේවා. අභිවාදන සීලෙස නිච්චං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. සුවපත් වේවා.